සමන් ප්‍රිය හේරත් මැතිතුමා
මං අහනගරුගත නායකතුමනි
නායකතුමනි මේ සමන් ප්‍රිය මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ
ඔබතුමාට ඊළඟට අවස්ථාවක් තියෙනවනේ කරු මන්ත්‍රීතුමා ඇයි ඔය
ප්‍රශ්නාංක
කාලේ රාශි කරන්නේ ඒකත් අහගන්නේ ඒ
වෙලාවට ආදිනේ යදී සිටින ගොවින්නට පාස් සඳහන් ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කෙරේ
ඒ වෙලාවට
අහගෙන මූල දෙපාර්තමේන්තුව මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සයිබල ගැන්වීමේ අරමුණින් සහනදායී පොලි අනුපාත යටතේ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කෙරේ එයින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ආසියානු සම්බන්ධන බැංකුවේ මූලදායකත්වයේ යටතේ වාණිජ
බැංකුව
මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා දේශීය අරමුදල් යොදා ගන්නමින් වාණිජ බැංකු 16ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. දෙවැනි දෙක පිළිතුර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ හෝ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කිරිගව පොරි පොළ 1000ක් සම්වර්ධනය කිරීම වැඩසටහන් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක නොකෙරේ. ඊළඟ ප්‍රශ්නය තුන කොටසට පිළිතුර පැන නොනැගී. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර හතර පැන නොනැගී. පහ ප්‍රශ්නයට පිළිතුර පැන නොනැගී. පිළිතුර අදාළ නොවේ.
ගරු අමාත්‍යමනි, මං හිතන්නේ අපි හැමදාමත් කතා කරනවා දීර්ඝ නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒ වගේම බොහෝ වෙලාවට අද මේ වන විට අපිට තියෙන ගැටලුව තමයි, ප්‍රධානම ගැටලුව තමයි කිරිපිටි ආනයනය සඳහා විශාල මුදලක් වැය කරනවා අපි මොනවා කිව්වත් වාර්ෂිකව ඒ සම්බන්ධව. ඉතින් මම හිතනවා මේ වෙද්දී රජයට අයත් වතු සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම දියරිකිරි නිෂ්පාදනය සඳහා ගොවීන් අපි මොනවා කිව්වත් ගොවියාට තියෙන ගැටලුව තමයි දියරිකිරි නිෂ්පාදනය. අපේ ප්‍රදේශවල නම් දියරිකිරි නිෂ්පාදනය සඳහා ගොවි මහතුරු යොමු වෙලා තිබුණත් ඔවුන්ට එක සාධාරණ මිලක් බොහෝ වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන් විවිධ ආයතනවලට තමයි දියරිකිරි ලබා දෙන්නේ. එතකොට මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා විශේෂයෙන්ම මේ දියරිකිරි ලීටරයකට ලබා දෙන මිල සාධාරණ ආකාරයෙන් මේ ගොවියාට ලබා දෙන්න මැදිහත් වීමක් කරන්න බැයිද කියන කාරණේ.
ගරු කථානායකතුමනි, ඇත්තටම 2022 වර්ෂයේ ඔබතුමාගේ කතාවේ මම හිතන්නේ ඒක තමයි ඔබතුමා මේ 1000ක් සඳහන් කරන්නේ. මේ පසුබිම් වාර්තාවේ තියෙනවා අයවැය කතාවට අනුව පසු සම්පත් සම්වර්ධනය සඳහා මිලියන 1000ක ප්‍රතිපාදන වෙන් කළ තියෙන කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවි සම්වර්ධන සහ කිරි පොකුරු ගම්මාන සම්වර්ධන ව්‍යාපෘතිය කියලා. නමුත් ඒ වෙලාවේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා එහෙම මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක අයවැය ලේඛන චක්‍ර ලේඛන අනුවම ඒක නවත්තලා තියෙනවා. ඊළඟට අපි දැනට පටන් අරගෙන තියෙනවා කිලීටර් 100 දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ලැබුණ මුල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගෙන කුඩා ගොවි පොළවල් සම්වර්ධනය කරන්න කිලීටර් 100 දක්වා වැඩි කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගොවින්ට මිලක් සම්බන්ධව තිබුණු ගැටලුවේදී දැනටමත් මිල්කෝ ආයතනය ඇතරම මීට මාස 6කට පෙර තිබුණේ කිලීටර් 65000ක පමණ ප්‍රමාණයක් විතරයි. මිල්කෝ ආයතනයට ආවේ ඊට පස්සේ අපි මිල වැඩි කරා. මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දැනට 102කට ආසන්න ප්‍රමාණයක් කිරි එන්න පටන් අරගෙන තියෙන නිසා දැන් අපි ඉදිරියේදීත් කිරි ගොවීන් ශක්තිමත් කිරීම සඳහා සැප්පියාපෘතිය හරහාත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන අපේ උත්සාහය. අපිට අවශ්‍ය කිරි ටික මේ රට තුළ නිෂ්පාදනය කර ගැනීම, නමුත් මේකට අවශ්‍ය මූල්‍ය ධනය මූලික ප්‍රතිපාදන සොයා ගැනීමේ ගැටලුව තිබුණේ අපිට දිගටම දැන් ක්‍රමානුකූලව මුදල් ලැබෙමින් පවතිනවා. ඒ නිසා අපිට මං හිතන්නේ ඉතා කෙටි කාලයක් තුළ මේ තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන්.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යමනි, විශේෂයෙන්ම කිරිගොවියාට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සිංචන සේවාවන් සම්බන්ධ. එතකොට අපි දන්නවා මේ විෂය පළාත් සභාවට අයිති විෂයක්. ඒ වගේම එතනදී ක්‍රමවත් ආකාරයෙන් ගොවියාට මේ සිංචන සේවාවන් කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය දායකත්වය මේ පසු වෛද්‍ය කාර්යාල හරහා බොහෝලාට ලබා දෙන්න උත්සාහ කරනවා. නමුත් ඔවුනුත් ඇත්තට මේ සේවාව ලබා දෙන්නේ සමහරවිට අඩු පහසුකම් යටතේ. එතකොට ඒ සිංචන සේවාව වෙලාවට කරගන්න බැරි නොත් එහෙම ඒ ගොවියා මං හිතන්නේ ඉතාමත් බැරෑරුම් ප්‍රශ්න ගන්නාවට මුහුණ දෙනවා. ඉතින් එහෙනම් මෙතනදී අපි දැන් අර ඔබතුමා මම ඇහුවා මේ වාර්ෂිකව නිෂ්පාදනය කරන දියරකිරි ප්‍රමාණය සම්බන්ධයෙන් මම හිතන්නේ මේ මෙතනදී අමාත්‍යංශයක් විදිහට මේ සම්බන්ධයෙන් ගණනය කිරීමක් තාමත් වෙලා නැහැ කියන එකයි ගරු අමාත්‍යතුමනි මගේ නම් හැඟීම. එතකොට මම අර කිව්වා වගේ විශේෂයෙන්ම සිංචන සේවාවන් සහ ඒ වගේම අද දිනේ අපිට මේ වෙද්දිත් මතුවලා තියෙන බරපතල ගැටලුවක් තමයි හොඳ විශේෂයෙන්ම කිරිගොවීන් සඳහා අවශ්‍ය ඒ සිංචන සේවාව ලබා දීම ක්‍රමවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ වන විට ආරම්භ කරලා තියෙනවා කියන කාරණය ඔබතුමෙන් අහන්න කැමතියි.
ඔබතුමා සඳහන් කර පරිදිම මේ මේ විෂය විමධ්‍යගත වෙලා තිබෙන්නේ පසු වෛද්‍යවරු ඒ වගේම LDIලා ඒ සියලුම දෙනා සේවය කරන්නේ පලාස් සභාව යටතේ. නමුත් අපි මධ්‍යම රජයෙන් මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගවලට අපි ප්‍රවේශ වෙලා තිබෙනවා. ඒ වගේම කෘතිම සිංචනය සඳහා අවශ්‍ය ඒ සෙක්සීමන් වගේ අපි ඉතාමත් උසස් තත්ත්වයෙන් ගෙනල්ලා දෙන්න කටයුතු කරනවා. දැන්ටමත් ඒ විදේශ රටවල් සිටින හොඳ සතුන්ගෙන් ඒවා ගෙනල්ලා මේ අයට ලබා දීම සිදු කරනවා. ඒ තුළින් දැන්ටමත් අපේ ගොවීන් තුළ මේ ඉන්න හරක්ගේ කිරි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ආරය උසස් වෙලා තියෙනවා. නමුත් මම පිළිගන්නවා ඔබතුමා කියපු කාරණේ නියමිත වෙලාවට මේ කටයුතු කිරීමේ යම් ගැටලුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මේගොල්ලන්ගේ වෛද්‍යවරුන්ගේ පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒ පශු වෛද්‍යවරුන්ගේ හිඟය නිසාත් මේ බලපෑම අපිට ඇති වෙලා තිබෙනවා. නමුත් බඳවා ගැනීමට දැන් අනුමැතිය ලැබුණා. අපි තා ඉක්මනින් බඳව ගන්න. ඒ වගේම තවත් කාරණයක් තමයි ඔබතුමා මුලින්ම සඳහන් කර මේක පලාස් සභාවට විමධ්‍යගත වූ විෂයක් නිසා අපිට ඍජු අධීක්ෂණය ටිකක් අපහසුයි. නමුත් අපි සම්බන්ධීකරණය වෙමින් මේ කටයුත්තට ප්‍රවේශ වෙමින් තිබෙනවා.
ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඇබ්සෙන්ට්. හදුරු විතානගේ මන්ත්‍රීතුමා
ආරව කතානායකතුමනි
බුද්ධ ශාසන ඇමතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි එක කැනීම් ස්ථාන දෙකයි පා දෙක අම්පාර දීගවාපිය ස්තූපමළුව කැනීම වරාය බැටන්බර්ග් කැනීම 2024 1/1 සිට 2024 6/12 දින වන විට අවසන් කර ඇති කැනීම් ඇමුණුම් එක ලෙස ඉදිරිපත් කර ඇත. ආතුන ඔව් අප විසින් සිදුකරනු ලබන කැනීම් සංරක්ෂණය සඳහා වන ප්‍රතිපාදන ඇත. හතර එවැනි පුරාවිද්‍යා ස්ථාන නොමැත. පහ 2024 වර්ෂයේ වාර්ෂික සැරැස්මට අනුව යෝජිත පුරාවිද්‍යා ස්ථාන 6 හදිසි කැනීම් අවස්ථා ඇතිවිය හැක. අදාළ නොයි.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි මේ වන විට රටේ ඉතිහාසය විනාශ කරන දමන සූක්ෂම වැඩසටහනක් ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සමහර දේශපාලන කල්ලි මේ වන විට ලෝකේ රට රටවල් වල දේශන තියතිය යනවා. අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය එහෙම නැත්නම් මේ රට පල්ලෙහාට දාලා එක එක අන්තවාදී කණ්ඩායම් එක්ක තමන්ගේ දේශපාලන ගේම් ගහන්න. ඒ වගේම අද වෙන විට මේ රටේ ඒ අපේ ඓතිහාසික ස්ථාන අපේ මේ අබෞද්ධයෝ විතරක් නෙමෙයි බෞද්ධයෝ එහෙම නැත්නම් සැබෑ ශ්‍රී ලාංකිකයෝ පවා විනාශ කරන තැනකට ඇවිල්ලා. විශේෂයෙන්ම මේ ඓතිහාසික ශ්‍රී ජයතුරුණ පාර්ලිමේන්තුව පිහිටාතිර මේ ඓතිහාසික කෝට්ටේ රාජධානිය ශීඝ්‍ර නාගරික සංවර්ධනය තුළින් අපිළිවෙලට කරිච්ච නාගරික සංවර්ධනය තුළින් බලවත් විනාශයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කතානායකතුමනි මම කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුව අද මේ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කළා නැහැ. අපි නිකන් ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කියලා කියනවා පම්පෝරි ගහනවා ඇරෙන්න මේ නගරය මේ ඓතිහාසික නගරය දෙවරක් රටේ අගනගරය වූ ඓතිහාසික නගරය ආරක්ෂා කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම දැනට ලෝකේ හොයාගෙන තියෙන පැරණිතම මකුණු දැලක ආකාරයකට එහෙම නැත්නම් ස්පයිඩර් නෙට්වර්ක් ආකාරයට හදපු නගර තුනක් තියෙන්නේ. චීනයේ ෂැන්ඩෑම් නගරය, හංගේරියා බුඩාපෙස්ට් නගරය සහ ශ්‍රී ලංකාවේ ශ්‍රීජයවර්ධනපුර. අද ලන්ඩන්, පැරිස්, නිව්යෝක් දියුණු නගර නිර්මාණය කරන්න මෙන්න මේ ක්‍රමවේදය භාවිත කරන බව ඒ නගර නිර්මාණ ශිල්පීන් අතර කතාබහක් ඇතුළත තියෙනවා. හැබැයි ඔබතුමාගේ මම අහනවා මේ ඓතිහාසික නගරේ විනාශ කරන්න ජනතාව එක්ක වැඩ කරපු පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ඔබතුමාත් එක්ක මම අවසා කීපයකදී මේ ගැන කතා කරා. ඔබතුමා අද මේ නගරේ වටයක් යන්න පුළුවන්, පැය භාගයයි පැයක් අතර අතුරත මේ නගරය බලන්න පුළුවන්. මේ නගරේ මොනතරම් විනාශ කරලා තියෙනවද කියලා ඒ පුරාවිද්‍යා ස්ථාන. ඒ වගේම අපි පෞගේ දවසක සම්බන්ධීකරණ කමිටුවේදී මේ ගැන සාකච්ඡා කරලා ඔබතුමාගේ නිලධාරීන්ගෙන් ඉන්නලා කතා කරාමත් ඒ නිලධාරීන් ගිහිල්ලා කියනවා අනවසර ඉදිකිරීම කරපු මිනිස්සුන්ට අපේ ප්‍රශ්නයක් නෑ, මේක මේ මන්ත්‍රීතුමාට උඹලා නිසා තමයි මේවට මේ වැදියත් වෙන්නේ කියලා. ඒක නිසා මම ඔබතුමාගෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ විදියට ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ඉස්සෙල්ලා පුරාවිද්‍යා පනත යටතේ ඒ වැරදි කරපු අල්ලස් අරගෙන අනවසර ඉදිකිරීම කරන්න දුන්න නිලධාරීන්ට විරුද්ධව ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවද, ඒ නිලධාරීන් හඳුනාගෙන තියෙනවද කියලා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරයක් දෙන්නට අවසර දෙන්න. මේ රටේ අපේ ජාතික අනන්‍යතාවය, ඒ සමගම ජාතිකත්වය විනාශ කර දමන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණද? එසේත් නැත්නම් මුළු මහත් අධ්‍යාපන ක්‍රමයත් මාධ්‍යත් යම් යම් ප්‍රකාශ තුළ අපේ රටේ අභිමානයට කැළලක් නොවන්නේද? එයින්ද අපි මීට වඩා සැලකිලිමත්ව අපේ අධ්‍යාපන ක්‍රමවේදයන්, විශේෂයෙන්ම විෂය මාලාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ විෂය මාලාවන් පටන් ගන්නේ පළවෙනි ශ්‍රේණි ඉඳන් 13 වෙනි ශ්‍රේණියට පමණක් නොවිය යුතුයි. පෙරපාසලත් මේකට අයිති වෙන්නට ඕනේ, විශ්වවිද්‍යාල අයිති වෙන්නට ඕනේ, අනෙකුත් අධ්‍යාපන ආයතනත් මේකට අයිති වෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි අභිමානයක් ඇති ශ්‍රී ලාංකිකයන් බිහි වෙන්නේ. ඒ අභිමානයක් ඇති ශ්‍රී ලාංකිකයන් බිහි වුණොත් පමණයි හෙට දවසේ අපිට අභිමානවත් ශ්‍රී ලංකාව ගැන කතා කරන්නට පුළුවන් වෙන්නේ. ඒක ඔබතුමාගේ පළවෙනි කොටසට උත්තරය. දෙවෙනි කොටසට මේක වැඩි කතාව දිග්ගස්සන්න නැතුව ඔබතුමත් එක්ක ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි ගරු මන්ත්‍රීතුමාගෙන් අපි ඉල්ලනවා දවසක් දෙන්න. අපි එන්නම් ඔබතුමත් එක්ක ඔය කියන ස්ථානවලට ගිහිල්ලා ඒ පුද්ගලයෝ එක්ක කතා කරලා ඒ ස්ථානවල වෙලා තියෙන අඩුපාඩුව මොකද්ද කියලා සොයලා බලන්නට. එසේ නැත්නම් ඔබතුමාගේ සම්බන්ධීකරණ කමිටුවට අපිට අපිව කැඳවන්න අපි එන්නම්.
කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඓතිහාසික දීඝවාපි පුදබිම බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, රජගල තැන්න පුරාවිද්‍යා සංකීර්ණය, කුටුම්බගල තපෝවනය, තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය, මගුල් මහාවිහාරය, මුහුදු මහාවිහාරය වගේ ඓතිහාසික ස්ථාන, විශේෂයෙන්ම දිගාමුළු දිස්ත්‍රික්කයේ බෞද්ධ ප්‍රබෝධිතපු ස්ථාන මේ වන විට යම් යම් අන්‍යාගමිකයින්ගේ, ඒ වගේම විශේෂයෙන්ම පසුගිය කාලේ පුරාට දැන් අශ්‍රෆ් මැතිතුමා 1998 වර්ෂයේදී කරපු ඒ අනවසර පදිංචි කිරීම, ඒ වගේම ඉඩම් බෙදීම් මගින් ඒ දීඝවාපි, විශේෂයෙන්ම දීඝවාපි පුදබිමට විශාල බලවත් හානියක් වෙලා තියෙනවා. එතකොට පසුගිය දවස්වල මේ සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් මේ වගේ කාරණාවලට මැදිහත් වීම සම්බන්ධයෙන් ඥාන සාර හාමුදුරුවන්ටත් නීතිය එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා. අද මේ ඓතිහාසික පුදබිම් ආරක්ෂා කිරීමට කතා කිරීමත් අද නීතියෙන් දඩුවම් දෙන තැනකට පත් වෙලා, විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, මේ වගේ අන්‍යාගමිකයින් විසින් එහෙම නැත්නම් අනවසර ඒ අන්‍යාගමිකයින් අනවසර ඉදිකිරීම් ඒ වගේම නැත්නම් ඓතිහාසිකම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රතිපත්තියක් විදිහට ඔබ තුමාගේ අමාත්‍යංශය අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?
ගරු කථානායකතුමනි, අපිට තියෙන කුරාණයත් අපිට තියෙන බයිබලයක් තමයි පුරාවස්තු ආඥාපනත. ඒ ආඥාපනතෙන් එක ඉස්පිල්ලක් පාපිල්ලක්වත් නැතුව එහාට මෙහාට කරන්න නැතුව ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශයේ හැටියට අපි මැදී සිටිනවා. යම් යම් ප්‍රශ්න තිබුණා, නොතිබුණා නොවේ, බරපතල ප්‍රශ්න තිබුණා. ඒවා මේ වෙනකොට එකින් එක අපි සමතයකට පත් කරගෙන යනවා. ඔබ සඳහන් කරපු ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු මුහුදු මහ විහාරයත් එවැනි ප්‍රශ්නයක් තිබිච්ච තැනක්. ඒ වගේම තවත් ප්‍රශ්න තිබිච්ච තැන් තිබුණා, කූරගල. මේ ආදී වශයෙන් තිබිච්ච තැන්, මේ ප්‍රශ්න තිබිච්ච තැන් අපි මේ වෙනකොට විසඳලා තියෙනවා ඒ ප්‍රශ්න. හැබැයි සමහර තැන්වල නැවත නැවත ප්‍රශ්න මතුවෙනවා. අමාත්‍යාංශයක් තියෙන්නේ, ආයතන තියෙන්නේ, රාජ්‍ය ආයතන තියෙන්නේ, නැවත නැවත ප්‍රශ්න මතු කර ගැනීමට නොවේ, ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සහ විසඳුම් ලබා දීමට. එහෙනම් ඔබ ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව යලිත් ගරු මන්ත්‍රීතුමාට යෝජනා කරනවා, යම් කිසි ස්ථානයක් තියෙනවා නම් එවැනි අතපසු වීමක් සිද්ධ වෙලා තියෙන, කරුණාකරලා අප වෙත දැනුම් දෙන්න, අපි සූදානම් වහම මැදිහත් වෙන්න.
හරි.
ඕමිසුති
දෙවන වටේ ප්‍රශ්න අංක 1 ප්‍රශ්නය අහන්න.
අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නේ සභාගත කරමු.
දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මම දෙවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, ගරු අග්‍රමැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නට පිළිතුර සභාගත කරමු.
මුංගන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් මම තුන්වෙනි ප්‍රශ්නය අහනවා.
කම්කරු අමාත්‍යතුමා
සංවිධායකතුමා.
හතරවන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, සභාගත කරන පිළිතුර.
ගරු කථානායකතුමනි, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් මම පස්වෙනි ප්‍රශ්නය අහනවා.
හයවන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්නය
අහනවා.
ගරු කථානායකතුමනි, ධීවර අමාත්‍යතුමාගෙන් මම නවවෙනි ප්‍රශ්නය අහනවා.
සදේශ කටයුතු නියෝජ්‍යමත්තුමා
සභාගත කරනවා.
හරි. ඔබතුමාගේ ප්‍රකාශය ඉන්න, මේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයක්
තියෙනවා.
හරි.
ගරු කථානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට පුංචි කාලයක් ලබා දීම පිළිබඳව. ඊයේ ගරු විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගලා තිබුණා. ඒ ප්‍රශ්නයට එතුමා ඒ අවසානයේ තිබුණා ගරු අමාත්‍යතුමා විසින් මේ පිළිබඳව අදත් මේ හෙටත් අනිද්දත් ඇතුළත පිළිතුරක් ලබා දෙන්න කියලා. ඒ ප්‍රශ්නේ වෙලා තිබුණේ ගරු කථානායකතුමනි, ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනාවන් පිළිබඳව සහ අලුතෙන් බඳවාගත් මේ අමාරු අසීරු අමාරු අවස්ථාව තුළ වුණත් අපිට ග්‍රාම නිලධාරීන් 1942ක් බඳව ගන්න පුළුවන්කම ලැබුණා. රාජ්‍ය පරිපාලනයේ තියෙන කුඩා මේකගේ ග්‍රාම සවස්ම පුරප්පු පාඩු කරලා යන්න බැරි නිසා ඔවුන්ගේ දීමනාවන් පිළිබඳ ගරු විපක්ෂ නායකතුමා යොමු කරලා තියෙන ප්‍රශ්න සාධනීය ප්‍රශ්න. ඒ වගේම ප්‍රශ්න යොමු කිරීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවේදී ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න පිළිබඳව විටින් විට විවිධ අවස්ථාවල නිතර නිතර ප්‍රශ්න කිරීම වලට ලක් කළා. ඒ හැම අවස්ථාවකම විශේෂ අමාත්‍යවරයා විදිහට මම මේ පිළිබඳව ක්‍රියා කරපු ආකාරය, ක්‍රියා කරන ආකාරය දිනෙන් දින මේ සභාව දැනුවත් කළා. විපක්ෂ නායකතුමා පවසලා තිබුණා මේ සේවා ව්‍යවස්ථාව අනුමත කරලා හෙඩ්ලයින් ගහගත්තා කියලා. ඉතින් අපිට ගරු විපක්ෂ නායකතුමනි ලබා දිය හැකි රාජ්‍ය සේවා කොමිසම සහ වැටුප් කොමිසම් සභාව අනුමත කරපු ව්‍යවස්ථාව අපි ලබා දුන්නා. ඒක ලබා දුන්නයි කියලා, ඒ වගේ මේක රාජ්‍ය සේවා කොමිසම අනුමතයි කරයි කියලා, මේ විදිහේ එක ගැසට් පත්‍රයේ සැකසෙමින් ඉන්නවයි කියන එක අදාළ සංගම් වලට සහ අදාළ ආයතන වලට සහ මේ දැනගත යුතු අයට මම විශේෂ භාර අමාත්‍යවරයා විදිහට දැනුවත් කිරීම මගේ වගකීමක් යුතුකමක් විදිහට මම දකිනවා. ඒ නිසා අමාත්‍යංශ මගින් මේ පිළිබඳව මම දැනුවත් වීමක් කළා. ඒ වගේම විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ තුල තිබුණ එක තැනක ග්‍රාමීල්ධාරී සංගම් ඉල්ලා සිටි සහ ඊට පෙර අනුමත කර කෙටුම්පත නොවේයි රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙන්නේ කියලා ගරු කතානායකතුමනි පුංචි වෙලාවක් දෙන්න. 2022 වෙනිදාත් මේ පිළිබඳව ග්‍රාමීල්ධාරී සංගම් එක කතා කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් සහ අදාළ බලධාරීන් එක්ක 2020 10 23 මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ඒ හා එකඟත්වයේ පළ කරමින් ඔවුන් එක්ක හදන ලද ව්‍යවස්ථා කෙටුම්පත 2021 6 පළවෙනිදා වැටුප් කොමිසමට යොමු කරලා තියෙනවා. ගරු කතානායකතුමනි වැටුප් කොමිසම 2023 5 31 වෙනි දින විසුරු ආහරණ ලැබෙනවා. ඒ අවස්ථාවේදීත් ග්‍රාමීණධාරී ව්‍යවස්ථාව පිළිබඳව යොමු කරන කෙටුම්පත වැටුප් කොමිසම කිසිම නිර්දේශයක් නොදක්වා අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යොමු කරලා තියෙනවා. ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් වෙත 2023 8 25 වෙනි දින අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ අපේ අමාත්‍යංශ මේ පිළිබඳව කතා කරලා ග්‍රාමීණධාරී සංගම් එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවා. ඒ ඉදිරිපත් කරන ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව වැටුප් කොමිසමත් ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමත් එකඟත්වයේ පළ නොවන නිසා ඒ පිළිබඳව කැබිනට් පත්‍රයේ අනුව ග්‍රාමීණධාරී සේවාව යනුවෙන් සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න යෝජනා ගන්න. ඉතින් ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ පිළිබඳව අවස්ථා ගණනකින් අනතුරුව 2023 10 23 2023 11 30 2023 12 20 2024 1 5 2024 2 9 2024 5 13 2024 5 15 2024 5 22 අවසානයේදී රාජ්‍ය සේවා කොමිසම සභාව විසින් මෙහි අවසාන ප්‍රතිඵලයේ ඉදිරිපත් කරන කෙටුම්පත 2024 6 6 වෙනි දින අනුමත කරලා ඉවලා තියෙනවා. ඒ වගේම මගේ අතේ තියෙනවා අර විපක්ෂ නායකතුමා කියපු මීට පෙර ඒ වෘත්තීය සංගම් යොමු කරයි කියන එක මම මේක ඊයේ ගෙන්න ගත්ත පරිශීලනය කරා. විපක්ෂ නායකතුමනි මේ තුල කිසිම රාජ්‍ය නිලධාරියෙක් මේකට අත්සන් කරලා නැහැ. මේකේ ඒ අය ඉල්ලපු එක, ඒ කියන්නේ ඒ ග්‍රාමීණධාරී සංගම් ඉල්ලලා ඒ අය හදලා හිතලා ඒගොල්ලෝ හදලා කෙටුම්පතක් අපේ අමාත්‍යංශ ඒවාකට බාර දීලා තුණා. ඒවල විශේෂ බාර අමාත්‍යවරයා මම නෙමෙයි. ඒ බාර දුන්න එක කිසිම රාජ්‍ය නිලධාරියෙකුගේ නිර්දේශයක්වත් එකඟතාවයක්වත් අස්සනක්වත් නැතුව සංගම් එවන එක යොමු කරලා තිනවා වැටුප් කොමිසමට. ඉතින් සංගම් එවන එක වැටුප් කොමිසමට යොමු කරාට ඒක කිසිදු විදියකට එකඟතාවයකට දෙන්නේ නැහැ. ඒ නිසා සංගම් එවපු එක වැටුප් කොමිසම ප්‍රතික්ෂේප කරලා කිසිදු නිර්දේශයක් ලබා නොදී නැවත ලබා දුන්නා. චමල් රාජපක්ෂ ඇමතුමත් මේ පිළිබඳව අදහසක් පළ කරලා තිනවා. එතුමත් කියලා තියෙනවා ඒ හදන ලද යවන ලද කෙටුම්පත නිලධාරි ලාච්වල තබාගෙන තිබිය කියලා. ඒ කාල සීමාව තුළ එහෙම වෙන්නේ නැති. හැබැයි අපේ කාල සීමාව තුළ අපි කරේ ලාච්වේ තිබුණු ඒ ලිපිගොනු ටික එළියට අරගෙන අද වෙද්දි ගරු කතානායකතුමනි ග්‍රාමීණධාරීන් දීර්ඝ කාලයක් ඉල්ලා සිටපු ග්‍රාමීණධාරී සේවා ව්‍යවස්ථාව ලබලා දීලා තියෙනවා. එහි ගැටලු සහගත තත්ත්වය ඔවුන් ඉල්ලන්නේ එම් පයු වැටුප් තලයේ. ඒ වගේම පරිපාලන ග්‍රාමීණධාරීන් ඉල්ලන්නේ SL1 කියන වැටුප් තලයේ. SL1 කියන වැටුප් තලයට අධිශේණි අපි GN2 කියලා වැටුප් තලයේ තමයි අනුමත කරලා තියෙන්නේ. SL1 කියන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ වැටුප් තලයේ. ඉතින් මේක එක සේවාවක ගරු කතානායකතුමේ විසඳන්න ගියොත් තව සේවාවක් ගණනාවක් ගැටෙනවා විපක්ෂ නායකතුමනි. එතකොට ග්‍රාමීණ නිලධාරීන්ගේ පරිපාලන නිලධාරී ඉල්ලනවා ප්‍රාදේශීය ලේකම්ගේ වැටුප් තලයේ පිහිටවන්න කියලා. ඉතින් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ එකඟතාවය දෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට GN2 වැටුප් තලයේ නිර්දේශ වෙලා තියෙනවා. MN5 කියන එකට GN1 කියන වැටුප් තලයේ එකඟ තේල් ලැබලා දීලා තියෙනවා. හැබැයි මේකේ වැදගත් සහ වටිනා දෙයක් තියෙනවා. මේ ව්‍යවස්ථාව අපි සංශෝධනය කර හැකි ආකාරයකට. තමයි. ඒ කියන්නේ ඕනෑම වෙලාවක මෙහි තියෙන යම් දේවල් ඉවත් කරන්න ඕ මේ ව්‍යවස්ථාවට ඒ කාලයන් වලදී යම් යම් එකඟතාවයන් නැතුව ඇතුල් කිරීමක් කරන්න පුළුවන්. ඒක කවුරු හරි ඒ පිළිබඳව අවධානයකින් අවබෝධයෙන් ඉන්නවනම් යම් කාලයක කරු කතානායකතුමන ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම දීමනා පිළිබඳව දීමනා කිසි දෙයක් වැඩි කරලා නැහැයි කියලා සභාව දැනුවත් කරලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමායි දැන ගැනීමට මම මේ පිළිබඳව දීමනා ලබා දෙන්න කොමිසමක් පත් කරා. මම මේක 2024 අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන්න අගමැතිතුමා උපදේශපති ජනාධිපතිතුමාගේ එකඟතාවය මත ඉදිරිපත් කරත් එවකට හිපුරු අමාත්‍යාංශ ලේකම්තුමා අශෝක මහත්මයා ඒක ඒ හදපු නිර්දේශය මට ලබා දුන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාත් එක්කත් කතා කරලා අගමැතිතුමාත් එක්කත් කතා කරලා දීමනා කීපයක් වැඩි කළා. දීමනා දෙගුණයකින් වැඩි කරා කාර්යාල දීමනාව. එතුමා කියන එක හරි. ඒක වර්තමානයේ නොවැළපුණත් 100%කින් දීමනා වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම යෝජනා කරලා තියෙනවා 2025 අයවැය ලේඛනයට ඒක ඉදිරිපත් කරන්න අමාත්‍යාංශ සියල්ල හදලා ඒ 2025 අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න දාලා තිනවා. ඉන්න අයට සම්මත කරන්න පුළුවන්. ඒක ඊට පැහැදිලිව තියෙනවා. නිල ඇඳුම් සඳහා වාර්ෂිකව 15,000 සන්නිවේද දීමනා සඳහා 1,500 ගමන් වියදම් සඳහා මෙතෙක් නොදිමුණු සාධනීය කාරණාවක් මම යෝජනා කරලා තියෙනවා. තෙල් ලීටර 20ක් මේකට නිර්දේශ කරලා තියෙනවා කොමිසම. ඒ නිසා ග්‍රාමීය නිලධාරීන්ට 2025 ඔවුන්ට නිශ්චිත තෙල් දීමනාවක් ලබා දෙන්න, තෙල් ලීටර 20ක් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ යෝජනා කරලා තියෙනවා 2025 දාලා අනුමත කරන්න පුළුවන්. ඒ වගේම වාර්ෂික ලිපිදව්ව පිළිබඳව රුපියල් 3,000 1,500 එක කාර්යාල දීමනාව දැන් මේ වෙද්දිත් ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මම සියඹලා ගෙනාවෙම නෑ ගන්නට කාලා කතා කරන්න හොඳ නෑ. මට විශේෂ අමාත්‍යවරයා විදිහට මේ කාරණාව පිළිබඳව මැදිහත් විය හැකි සාධනීයත්වයෙන් මම මැදිහත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් ඉල්ලන සියලු දේවල් දෙන්න ග්‍රාම නිලධාරීන්ව උසස් නිලධාරී සහ වැටුප් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම එකඟ නොවෙනවා නම් අපිට පුළුවන් වෙන්නේ ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන අදාළ කමිටු දාලා කමිටු වාර්තා කැඳවලා ඒ වාර්තාවලට තියෙන නිර්දේශයන් ගෙනල්ලා අදාළ ක්‍රියාත්මක කරන දැන්ට යොමු කරන්න විතරයි. ඉතින් පාර්ලිමේන්තුවේ අපිට මේ අවස්ථාවේදී ග්‍රාම නිලධාරීන්ව දිනා ගැනීම වෙනුවෙන් විශේෂ භාර අමාත්‍යවරයා විදිහට මම මොකුත්ම කරේ නැහැ කියලා ප්‍රකාශ කරනවා නම් ඒක මම කනගාටු වෙනවා. ඒ වගේම අමාරුම අවස්ථාවේ රජයේ සේවකයෝ බඳව ගන්න නැති අවස්ථාවේ 1942 බඳවගෙන තිනවා. ගරු විපක්ෂ නායකතුමායි අවධානය යොමු වෙලා තිනවා. ඒ ඇයට මේ වෙද්දි මාසික පුහුණුව දෙන්නේ රුපියල් 3000ක දීමනාවක්. මමත් එකඟ වෙනවා උන්ට සම්පූර්ණ පඩිය දෙන්න පුළුවන් නම් මම ඒක යෝජනා කරලා තිනවා. නමුත් අමාරු සහ අසීරු අවස්ථාවක උන් රාජසේවයට ඇතුල් කරගන්න නිසා අපේ ඒ අදාළ තැන්වල නිර්දේශ කරලා තියෙන්නේ පුහුණු දීමනාවක් විදිහට රුපියල් 3000ක් ලබා දෙන්න. ඒක මම එකඟ වෙනවා. ඒ රුපියල් 3000 දීමනාව මම ඊයේත් කතා කරා. පුළුවන් නම් ඒක වැඩි කරලා උන්ට මාසික වැටුප හෝ නැත්නම් එහා සමාන දීමනාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් කටයුතු කරනවා. ගරු කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව ඩලස් සලහපෙරු මැමතුමා මට පෞද්ගලිකව කතා කරා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට. ඉතින් මම මේ පිළිබඳව මට උදව් කරා. එතුමා දිගින් දිගටම මේ පිළිබඳව මාත් එක්ක මේ ව්‍යවස්ථා හදද්දී එතුමාගේ දැනුම බෙදා හදාගත්තා. ඒ වගේ විපක්ෂ ගොඩක් මැතිතුමතු ජේසී අලවතුල මැතිතුමා මාත් එක්ක කතා කරා. ඉතින් ඒ අය කතා කරලා මේ හැම දෙනාගේම සහයෝගය අරගෙන වර්තමානයේ වෙද්දී ග්‍රාමීණදාරි ව්‍යවස්ථාව හදලා තියෙන වෙලාවක මේ සමහර අවස්ථාවලදී මේක වෘත්තීය සංගම් දිනා ගන්න උත්සාහ කරනවා. තමාර අවස්ථාවල දේශපාලන කණ්ඩායම් දිනා ගන්න හදාගන්න. ඉතින් ඒ තුල වෙන්නේ අපි කරගත්තු මේ දීර්ඝ කාලයක් කරගන්න බැරි වෙලා තිබුණු විසඳගත්තු මේ ජයග්‍රහණේ සමාජගත කරගන්න බැරි වෙනවා. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සියලු මැති ඇමතිතුරුන්ට මේකට සහයෝගය ලබා දෙන්න. අපිට පුළුවන් මේක වෙනස් කරගන්න ඕන වෙලාවක. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. 22 ඇතුළත ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කතානායකතුමනි, අධිකරණ ඇමතිතුමත් මේ ස්ථානයේ ඉන්න අවස්ථාවේ මං කියන කැමති අත්‍ය වශයෙන්ම මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳව මං හිතන්නේ අපේ ගැටලුවක් නැහැ. අපි අත්‍යවශ්‍යෙන්ම කවුරු තීන්දු කරන්නේ කොයි ආකාරයටද අපි ලොවට බිහි වෙන්නේ කියන එක. ඒ නිසා ඒ ඉපදෙන අවස්ථාවේ තමන් ස්ත්‍රීද පුරුෂද යනාදී වශයෙන් අපි තීන්දුව කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සමානාත්ම භාවය ස්ථාපනය කිරීම ගැන අපේ අර්ථ වශයෙන්ම ගැටලුවක් නැහැ. නමුත් අපිට ගැටලුවක් තිබෙනවා අධිකරණ ඇමතිතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අපේ රටේ තිබෙන සංවරණ සහ තුලන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ක්‍රමවේදය ඊයේ දිනේ විධායකයේ විසින් අභියෝගයට ලක් කරලා ඒ ලබා දෙන තීන්දුව තීරණ තේරීම්කාරක ස්වභාවයකට දමලා එතනට යන එක මං හිතන්නේ ඒක බොහොම භයානක දෙයක්. විශේෂයෙන්ම කියන්නට ඕන මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානත්ව භාවයේ පිළිබඳ ඒ ප්‍රතිපාදන පිළිබඳව අපේ ගැටලුවක් නෑ. අපි සහයෝගය ලබා දු. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන නිගමනේ ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්ද එහෙම අධිකරණ ඇමතුමා? මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබතුමා මම හිතන්නේ පොත්පත් රාශියක් ලියලා තියෙනවා. නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිශීලනය කරන්නට උපදෙස් දීලා තියෙනවා ඔබතුමා. මම අහන්න කැමතියි මේ separation of powers concept එක තුල බලය බෙදී යාමේ සංකල්පය තුල සහ සංවරණ සහ තුලන checks and balances ක්‍රමවේදය තුල මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල තිබෙන මේ කුළුණු තුන ඒ කුළුණු වලට ආවේනික වුණු බලතල සහ ඒ කුළුණු අනෙකුත් කුළුණු සංවරණ සහ තුලන checks and balances වලට ලක් කිරීම ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල ප්‍රධානතම ලක්ෂණය separation of powers checks and balances. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ ඊයේ දිනේ ජනාධිපතිවරයා ඇවිල්ලා ඒ කරපු ප්‍රකාශය මහා බරපතල ප්‍රකාශයක්. මම පැහැදිලිව කියන්නට ඕන මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්ම භාවය පිළිබඳ පනතේ අඩංගු ප්‍රතිපාදන ගැන නෙවෙයි මම කියන්නේ. අපි ඒකට ඒ විවිධ පාර්ශ්වයන් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කළා.
ලක්ෂණයකටම
එකඟ වෙලා තියෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ 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 භයානක ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ මම අහන්න කැමතියි ජුඩිෂල් කැනිබලිසම්. ආ එතකොට මේ 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 ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ කැනිබල්ස්ද? මොකද කැනිබල් කියන්නේ මිනිමස් කණාය. එතකොට අධිකරණමය ඝාතනමය ක්‍රියාදාමයක් හැටියට හඳුන්වන්නේ ජුඩිෂල් කැනිබලිසම්.
ඕක වෙන විවාදයකට ගන්න බෑ. ඔබද
ප්‍රශ්නය. ඔබතුමා පොඩ්ඩක් ඉන්න. ඔබතුමා මේ හැම වෙලාවෙම මේ මේ නෑ ඔබතුමා මේ මම මේ ප්‍රශ්නයක් නගන්න ඔබතුමා මැදට පයින් දෙන්න එපා.
වෙලාව කීයද බලන්න.
නෑ හරි වෙලාව තියෙනවානේ. අපිට ලන්ච් ටයිම් එකක් ගන්න පුළුවන්. අපේ හොඳ ප්‍රගතිශීලී සභානායකතුමෙක් ඉන්නවා. ඔබතුමා කලබල වෙන්නේ නැතුව ඉන්න.
මේ වැදගත් විවාදයක් තියෙන කාර්යය නේද?
මේ ජනාධිපතිතුමා ගැන මොනවා හරි ප්‍රශ්න කරනකොට ඔබතුමා මැදට පයින් දෙපා කරුණාකරලා. ඔබතුමාගේ ගරුත්වය රැක ගන්න.
මට ඇති දෙයක්
නෑ. ගරුත්වය රැක ගන්න කරුණාකරලා. මේ මම අධිකරණ ඇමතිතුමාගෙන් අහන්නේ කරුණාකරලා ඔබතුමා එකද නෝද? මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජුඩිෂල් කැනිබලිසම්ද ක්‍රියාත්මක කරන්නේ? මට උත්තර දෙන්න තරහ නැති.
ගරු කතානායකතුමනි, දරු විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නය ඊයේ දිනේදී අධිකරු ජනාධිපතිතුමා සඳහන් කරා නඩු තීන්දුවක් ස්ත්‍රී පුරුෂ සමාජීය සමානාත්මතාවය පිළිබඳව පනත අභියෝගයට ලක් කරලා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් පාර්ශ්වයක් හෝ කියපු හරිද වැරදිද කියන එක පිළිබඳව නිගමනයක් දෙන්න මට සුදුසුකම් නැහැ. නමුත් මේ පිළිබඳව මහජන මතයක් විශාල සැකයක් වුණු වෙලා තිබෙන නිසා මම විශ්වාස කරනවා ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයට මේ නඩු තීන්දුවේ හරය පිළිබඳව ප්‍රකාශයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න. ඒතර මේ පනත් කෙටුම්පත අනිකුත් පනත් කෙටුම්පතක් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අභියෝගයට ලක් කරපු පනත් කෙටුම්පතක්. ඒ අනුව ගරු කතානායකතුමනි, මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරලා තියෙන ඕල්ඩ් සිලෝන් බුද්දිස් කොංග්‍රස් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය. ඊට අමතරව තවත් අපේ රටේ ජ්‍යෙෂ්ඨ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා හතර නමක් අති ගෞරවනීය බෙන්ගමේ නාලක ස්වාමීන්ද්‍රය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් තවත් සංවිධානයක් මේක අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ සංක්‍රාන්තික ජන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. මෙතෙන්දී ගරු කතානායකතුමදී මේ නඩු තීන්දුව කියනකොට මේක පිටු 46ක නඩු තීන්දුවක්. මේකේ තියෙන හරය අරගත්තම ගැටලු දෙකක් තුනක් මතුවලා තියෙන බව ඇත්ත. එකක් තමයි මේ පනතෙන් හඳුන්වන්නේ සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් නඩු තීන්දුවේ කියන විදිහට හඳුනාගත්ත ප්‍රශ්නයක් තමයි සංක්‍රාන්තිකයන් කියන්නේ කවුද කියලා මේ පනතේ අර්ථ නිරූපණයක් නැති එක. නිර්වචනයක් නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ සංක්‍රාන්තික කියන එකට ජාත්‍යන්තර අර්ථ නිරූපණයකුත් නැහැ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 දෙක වගන්තියේ තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ ભેදය. Difference of sex. Male and female. එතකොට මේ sex කියන එකයි gender කියන එකයි අර්ථ දෙකක් තියෙනවා. Sex කියන එකෙන් ඒක උප්පත්තියෙන් biologically පිරිමියෙක් වෙන්න පුළුවන් එක්ක ගැහණියෙක් වෙන්න පුළුවන්. ඒ දෙක තමයි biologically භෞතික වශයෙන් මේ සිද්ධ වෙන්නේ. මේ සංක්‍රාන්තික කියන එක gender කියන එක ඇවිල්ලා කෘතිමව හදාගත්ත ඊට පස්සේ අලුතෙන් නිර්මාණය වෙච්ච වචනයක්. එතකොට ස්ත්‍රී උදවිය පුරුෂය බවට පරිවර්තනය කරගන්නවා, පුරුෂ උදවිය ස්ත්‍රී විදියට පරිවර්තනය කරනවා. ඒ දෙකටම නැති ඇත් ඉන්නවා. ඊයේ ගරු විමල් විරංශ මාත්‍රිතුමා කිව්වව කරන විදිය සහ එතුමා දන්නෝ අය කරන ගාස්තුව පවා මේ එතකොට දැන් මේක අලුතෙන් ඩික්ෂනරි එකට ඇවිල්ලා මේක තාම ඩෙෆිනිෂන් එකක් අර්ථ නිරූපණයක් හොයාගන්න බැරි තත්වයක තිබෙන ඉවෝල්වින් සබ්ජෙක්ට් එකක්, විකාශය වෙමින් පවතින එකක්. එතකොට මේ තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට මතුවෙච්ච ප්‍රශ්නය තමයි ආණ්ඩු ක්‍රමවත්තය 12:2 කියන්නේ discrimination on the basis of sex. එතකොට ඒකට මේ gender කියන වචනේ නැහැ. එතකොට ඒක සාමාන්‍ය ස්වභාවික තත්ත්වෙන් ඔබට කියපු එකක්. ඒ අනුව ආණ්ඩු ක්‍රමවත්තය 12:2 ගැටෙනවා කියන්නේ එහෙමනම් ආණ්ඩු ක්‍රමවත්තය 12:2 සංශෝධනය වෙන්න ඕනේ කියන මතයක් තමයි අධිකරණයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි ගරු කතානායකතුමනි මේකෙදි තියෙනවා gender equality council කියලා එකක්. එතකොට ඒ gender equality council එක හදන්න පනත විධිවිධාන තිබුණාට ශ්‍රේෂ්ඨාධිකරණ කියන දේ මම මේ කියන්නේ. එතකොට රජයේ ඒ පිළිබඳව පොලිසි ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය රාමුවක් මේ පනත ඉදිරිපත් කරලා නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. එතකොට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා නැත්නම් කවුන්සිල් එකක් ෆන්ක්ෂන් වෙලා කොහොමද නියෝග දෙන්නේ කියන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණේ මතු කරලා තියෙනවා. තුන්වෙනිව ශ්‍රේෂ්ඨාධිකරණය මතු කරලා තියෙනවා මේ කවුන්සිල් එකට බලය ලැබෙනවා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලට නියෝගණිකුත් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් යම් ජන කොටසක පාසලක් නැත්නම් යම් ජන කොටසක ආගමික ස්ථානයක්. එතකොට ඒ ස්ථාන වලට ගන්න ඕන ශිෂ්‍යෝ කියලා කියමුකෝ. ශිෂ්‍යෝ ප්‍රමාණය මෙහෙම වෙන්න ඕන, පිරිමි මෙච්චර වෙන්න ඕන, ජෙන්ඩර් මේ වෙනස් වෙච්ච කණ්ඩායමෙන් සංක්‍රාන්තිකයන් මෙච්චර වෙන්න ඕන. එතකොට එහෙම කවුන්සිල් එකකට කොහොමද පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ආගමික ආයතනයක නැත්නම් පෞද්ගලික සමාගමකට උනත් දෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ මතේ තියෙන මේ පනතේ තියෙන විදිහට. එහෙම කොහොමද බලයක් ලැබෙන්නේ කවුන්සිල් එකකට පෞද්ගලික අධ්‍යාපන ආගමික ආයතන පාලනය කරන්න නියෝග දෙන්න මේ ආයතනයට බලයක් දෙන්න බෑ කියලා. ඉතින් ඒ පදනම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ තියෙන්නේ ගරු සූරසේන විනිසුරුතුමාගේ තීන්දුවෙන් පස්සේ වෙනම තීන්දුවක් ලියලා තියෙනවා ගරු යසන්ත කෝදාගොඩ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා. එතුමා පෙන්නුම් කරන්නේ මෙන්න මේ කරුණු පහක් නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව මට මත ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මේ ගරු කතානායකතුමනි මේ නඩු තීන්දුව පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරා. මොකද මේක රටේ ජනතාවටත් මේ පිළිබඳව දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
හරි. වෛද්‍ය සහතිකයට ඉක්ුත් කරන්න බැරිද? වෛද්‍ය සහතිකයක් දැන් මේල් ඇන් ෆීමේල් ස්ත්‍රී පුරුෂ භාවයේ උපත් වීම තියෙන එකක්. ඒක ට්‍රාන්ස්ජෙන්ඩර් කියන එක මේ හඳුනා ගන්න වෛද්‍ය සහතිකය නිකුත් කරලා ඒ විදිහට කැටගරයිස් කරන්න බැරිද?
ඒ විදිහට කැටගරයිස් කරන්න වර්ගීකරණය කරන්න බාධාවක් නැහැ. හැබැයි ඒකට රාජ්‍ය ප්‍රතිපත්තියක් තීන්දුවක් අරගෙන තියෙන අනපනත් වෙනස් කරන්න ඕන. දැන් ඒක හරි. ඒක ගැන අපි මීට අවුරුදු 3කට කලින් පවා සාකච්ඡා කරා.
මම බොහොම ගෞරවයෙන් ඔබතුමාට කියන්නට ඕන, මම ඇහුවේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම ඇහුවේ ජනාධිපතිතුමා පාවිච්චි කරපු වචනය ජුඩිෂල් කැනිබලිසම්. හරි, ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන එකේ අර්ථය ඔබතුමා දන්නවා? ඒ කියන්නේ අධිකරණය ක්‍රියාත්මක මේ මේ උනේ හරියට නිකන් අර මිනිමස් කන කණ්ඩායමක් හැදී අධික මට මට ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක හරියට කියන්න බෑ. කැනිබලිස්ටික් බිහේවියර්. හා, ඒ එහෙම අධිකරණයට අපහාස කරන්න පුළුවන්ද කියලා මම මෙහන්නේ. නැතුව මේ 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 ඔබතුමා ලබා දුන්නු විග්‍රහයට බොහොම ස්තුතියි. ඒක නෙවෙයි මම අහුවේ, ජනාධිපතිවරයා පාවිච්චි කරපු වචනය. ඒ තුලින් අධිකරණයට බලපෑමක් එල්ල කිරීම අපි කරේ හෙළව දකිනවා. ඒක වැරදි.
ගරු කථානායකතුමනි, කැනිබලයිසේෂන් කියලා සාමාන්‍ය වචනේ ගත්තම ගරු විපක්ෂ නායකතුමා කියන අර්ථය එනවා. නමුත් නීති ග්ලොසරිස් වල, ඒ කියන්නේ ලීගල් ජාගන් එකේ නීති පාරිභාෂිත වචනමාලාවේදී නීතියේදී ඒ කැනිබලයිස් කියලා පාවිච්චි කරන්නේ encroaching upon somebody else's authority. ඒ කියන්නේ විවස්ථාදායකේ බලය වෙත encroach කරනවා. ඒ කියන්නේ බලය බලහත්කාරයෙන් අපේ බලය අධිකරණය ඈඳ ගන්න උත්සාහයක් දරලා තියෙනවා. ඒ කියන එක තමයි මට තේරුම් ගන්න පුළුවන් තත්වය.
මම ඔබතුමාට නීතිය ගැනවත් ඒ ශේෂ්‍රය ගැනත් මම උගන්වන්නට ඉන්නේ නැහැ. හැබැයි ඔබතුමා දන්නවා බොහොම පැහැදිලිද, ජුඩිෂරි එකක් ඇක්ටිව් වෙනකොට කියනවා ජුඩිෂල් ඇක්ටිවිසම් කියලා. හරි, ජුඩිෂරි එකක් වැඩිය ඇක්ටිව් නොවනකොට කියනවා පැසිව් ජුඩිෂල් ඩිසිෂන්ස් කියලා. සමාවෙන්න මම මෙහෙම කිව්වට මේ කැනිබලිසම් කියන කතාව ඒක ඒකේ තියෙන වෙනත් බරපතල අර්ථයක්. මම මේ ඔබතුමාට මේ උගන්වන්න දෙනව නෙවෙයි. නමුත් ඔබතුමා පිළිගන්න ජුඩිෂල් ඇක්ටිවිසම් or you have a passive judiciary. හරි, again වැඩි ඇක්ටිවිස් නැති ජුඩිෂල් එක. ඉතින් මම මේ කියන්නේ අත්ත වශයෙන්ම රටේ විධායකය ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන වචන භාවිතය මම හිතන්නේ ඒක වැරදි. පිටත් වැරදිලා තියෙනවා බොහෝ අවස්ථාවල. අපි අඩුපාඩුකම් සිදු වුණාම අපි ඒක විඩ්‍රෝ කරගන්නවා, අපි සෝරි කියනවා, අපි අපොලොජයිස් කරනවා. ඉතින් මම හිතන්නේ මේ වෙලාවෙත් ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන වචන භාවිතය අපි නම් තරේ හෙලා දකිනවා.
ගරු අධිකරණ ඇමතුමා, එතුමාගේ පැහැදිලි කිරීමේදී මගේ නමස් සඳහන් කරා. මං ඒ නිසයි මගේ මේ කරුණු දැක්වීම කරන්නේ. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සමයි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ අධිකරණ තීන්දුවේ තිබිච්ච අන්තර්ගතය පිළිබඳව විස්තරාත්මක පැහැදිලි කිරීමක් කිරීම ගැන. ඇත්තටම ගත්තොත් ගරු කථානායකතුමනි, මෙතන මම හිතන්නේ නෑ උරණ වෙන්න පුළුවන් විදිහේ අධිකරණ තීන්දුවක් මෙතන තියෙනවා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බලයට චැලෙන්ජ් කරපු අධිකරණ තීන්දුවක් තියෙනවා කියලා. හරිම සාධාරණ දෙයක් කියලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඔය කියන සංක්‍රාන්තික ලිංගිකයන් වෙන සඳහනක් වෙන්නේ නෑ. නැති වුණාම අපි පනතකින් මේක කාන්තාවන් අත ඇතුළට මේක රිංගුවම ඇති වෙන අර්බුදය ගැන තමයි අධිකරණ තීන්දුවේ සඳහන් වෙන්නේ. ඉතින් ඒක ඉතාම නීත්‍යානුකූල සාධාරණ ප්‍රශ්නයක්. මම කියන්නේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි හිතමු සමහර අවස්ථාවන් වල අපිට විවිධ විදියට චැලෙන්ජ් කරන්න පුළුවන් තීරණ තියෙන්න පුළුවන්. ඕන මම හිතනවා විනිශ්චයකරුවන් ගැන අපට අදහස් පළ කරන්න අපහාස කරන්න බැරි වුණාට තීන්දුව ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අයිතිය තියෙනවා. ඒ නිසා මෙතන මේ තීන්දුව ගත්තොත්, ඔය කියන තීන්දුව ගත්තොත් ඔබතුමා ප්‍රකාශ කර කරුණු අනුව ඉතාම සාධාරණ ඒ වගේම තාක්ෂණිකව නිවැරදි එකක්. දැන් සංක්‍රාන්තික ලිංගිකයන් අතර ස්වභාවික හෝමෝන හේතු මත ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අයගේ අයිතිවාසිකම් ගැන අපි මානුෂීයව බලන්න ඕන. මමත් එක පිළිගන්නවා. හැබැයි ඒක මේ කාන්තා බල ගැනීම කියන එක ඇතුළට රිංගවන්න නෙවෙයි යෝනේ. ඒක වෙනම ඒකන හිතන්න ඕනේ. අනිත් අතට දැන් ඕකේ වෙන්නේ දැන් මං ඊයේ කෝ බටහිර රටවල ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන්ගෙන් අහනවා දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව ඔබ කැමතිද පිරිමි දරුවගෙන් අහනවා ගෑනු දරුවෙක් වෙන්න. ගෑනු දරුවගෙන් අහනවා පිරිමි දරුවෙක් වෙන්න. මේක විශාල ව්‍යාපාරයක්. මේක විශාල ව්‍යාපාරයක්. දැන් ඔබතුමා කෝ මං දන්නවා කියලා පුරුෂලිංගයේ ගාන ඇත්ත කතාව ඩොලර් 4000යි ඔය කියන සැත්කම කරනකොට අය කරන ගාන. ඔක තව ටිකක් කල්ලානකොට තව වැඩි වෙයි. මේ 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 සැත්කම කරන්න මේ සැත්කම කරලා මේ හොඳට ඉන්න ප්‍රාථමික ශ්‍රේණියේ දරුවා ගෑනු ළමයෙක් කරන්න, පිරිමි ළමයා ගෑනු ළමයෙක් කරන්න, ගෑනු ළමයා පිරිමි ළමයෙක් කරන්න මේ බිස්නස් එකක්. මේක ප්‍රොමෝට් කරනවා මම දන්නවා කැනඩා තානාපති කාර්යාලයේ මේ සභාවේ මන්ත්‍රීවරු ගෙනල්ලා කතා කරනවා මේ මේ වැඩේ ප්‍රොමෝට් කරන්න කියලා. ඒ නිසා මේ මේක මේ අහිංසක වැඩක් මම අනිවාර්යෙන් දන්නවා. මම ඊයේ ගීතා කුමාරසිංහ රාජ්‍ය ඇමතුමියත් එක්ක කතා කරා. ඇමතුමිය මට කියපු දේ මම කියන්නේ නැහැ. ඇමතුමිය කියන්නේ තන්ත්‍රොට තට්ටුවේ ඒක කියන්නේ කිව්වොත් මේ පනත ඇත්තටම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ සරත් වීරසේකර මැතිතුමා කෝ ඇතුමන්ලා දීලා තිනවා අර්ථකථනය ජීව විද්‍යාත්මක කාන්තාව. ඔන්නෝම ඒ සංශෝධන ටිකක් දීලා තිනකුවා. මම ගීතා කුමාරසිංහ මැතිණියගෙන් ඇහුවා මේ ඒ කියපු සංශෝධන පිළිගන්නවද? එතුමී කිව්වා ඔක්කොම ජනාධිපතිතුමාගේ කාර්යාලයට යවලා තින්නේ එතනින් තමයි තීරණය වෙන්නේ කියලා. එතකොට දැන් ජනාධිපතිතුමා ඊගේ දාපු ප්‍රකාශයේ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නිර්දේශ අපි පිළිගන්නේ නැහැ වගේ එකක් තමයි අනියමාර්ථයෙන් ගම්ම්‍ය වෙන්නේ. ඉතින් ඒක ඉතා බරපතලයි. ඔබතුමා ඔය තීන්දුව ගැන කරපු ප්‍රකාශය අනුව ඉතාම සාධාරණ තාක්ෂණිකව නිවැරදි එකක් දීලා තින්නේ. අපි ආසියාතික රටවල් අපේ රටවල් අපි බුදුදහමත් එක්ක බැඳිච්ච රටවල් බුදුහාමුදුරෝ ඔය කියන සංක්‍රාන්තික ලිංගික ගැනත් ඉතාම මානුෂීව සංවේදීව සලකා බලපු අදහස් දක්වපු අවස්ථා තියෙනවා. ඒ නිසා බටහිර රටවල් අපිට උගන්වන්න ඕනේ නැහැ ඒ අය ගැන හිතන්න ඕන විදිය. ඒ අය ගැන මානුෂීව හිතන්න ඕන ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි මේ වෙන්නේ. මේ හොඳට ඉන්න කොල්ල කෙල්ලෙක් කරන්න යනවා. හොඳට ඉන්න කෙල්ල කොල්ලෙක් කරන්න යනවා. ඒක ප්‍රවර්ධනය කරන්න යනවා. ඒක ප්‍රවර්ධනය කරන්න යන එකටයි අපි විරුද්ධ. ඒක බිස්නස් එකක්. ඒ බිස්නස් එක ප්‍රවර්ධනය කරන්න යන එකට අපි විරුද්ධ. මම කියන්නේ මේක ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔය පනතට ඔය විදියට ආවොත් ඕකට ඡන්දෙ දුන්නොත් මට කියන්න වෙන්නේ ඡන්දෙ දෙන හැම පිරිමියම ඒ යකා ලෑස්ති ගෑණියෙක් වෙන්න කියලා. මම කියන්නේ හැම ඡන්දෙ දෙන කාන්තා මන්ත්‍රීතුමියම ඒ අය ලෑස්ති පිරිමියෙක් වෙන්න කියලා. අර රුපියල් ඩොලර් 4000 වැඩේ කරගෙන ලෑස්ති කියලා.
ඒකයි
මට කියන් තියෙන්නේ.
දැන් නතර කරන්න. ඔව්. What about Suvandiran Panthu?
Thank you sir.
Yeah.
I want to
please explain.
Very quickly, want to just focus on an important issue, not on the contents of the determination. The determination has been given, but there is a process that has started in this parliament. Very unfortunate, a few months ago, in the online safety bill, we showed that several matters that were determined to be requiring a two-thirds majority were passed in this parliament with a simple majority and has been made into law. The Honorable Minister for Justice, in the debate thereafter, kept on asking there is nothing that has been breached, but I have listed at least 6 matters that have been breached. One is second or subsequent offences, the penalty is doubled. Supreme Court said that cannot be, that requires a two-thirds majority. But it has been passed like that. Now, this is a trend for the first time this has happened. Now, this is the second time yesterday the President came and said, we don't have to follow this determination. This is a very serious trend that he is pushing. The reason we suspect is that very soon they are going to be introduced to this House a piece of legislation to amend the term of the President and the term of Parliament to extend it to 6 years, from 5 years to 6 years. And Article 83B, which we couldn't amend in the 19th Amendment because that in itself would have required a referendum, says beyond 6 years. But the President is actually occupying a space to complete the term of President Gotabaya Rajapaksa, which was for 5 years. In case Supreme Court determines that bill also to require a referendum in addition to a two-thirds majority, the President is now paving the way not to comply with that determination that might come from the Supreme Court and to pass it with a two-thirds majority by bribing the MPs to complete their one full term, to have their pension, etc., and so on. So this is the reason why is nothing to do with gender equality. This is the reason why, and this is a very, very, very dangerous trend that has commenced in this parliament. Okay. And as speaker, you need to be very careful about this. The cannibalism thing is not about encroaching into another person's territory. I think he said it in the context of eating their own judgments. He cited some judgments and said they are eating their own judgments. That's, I think it's in that context that he said it's cannibalism. Unfortunate use of the word, I agree. He shouldn't have used that word. But the parliament has to comply with the constitution. It's not the president or the judiciary. The constitution very clearly says once a determination comes, that must be complied with. Otherwise, it doesn't become law. Even if the speaker signs it, it doesn't become law. So that's a very dangerous trend that has been commenced, and it has been done yesterday also with an ulterior motive of something that is to come in the future. Thank you.
Okay. Honorable.
Garu Kathanayakathumani.
Oh.
Mama Kali Karbu Prakashe Tava Podi Nivaradikiri Makaranona Mamakwe Sankranti Kela Pasukali Inama Kutimo Enava Kela Karane Ehema Vitarak Nevei Atavashyama Swabhavikavat Sankranti Siddha Venava. Krutima lesat garu Vimal Veeravansha Mahathuma kiyana vidiyata me devidiyatama venawa. Idi mekata avashya niti pratipadanayak sakaswima me rate avashyathawayak mita perath api sakatcha karala tiyenawa. Mokoda garu kathanayakathumuni e wage udawiyata barapatala gatalu tibenawa uppanna sahathike wenas karaganna vidiyak naha. Handurumpata wenas karaganna vidiyak ආයතනයකට ගියපුවාම බැංකුවකට ගියපුවාම ගනුදෙනුවක් කරගන්න ගිණුමක් අරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව මේ රටේ පුරවැසියන්ට අදාළ මූලික නීතියේ යම් කිසි වෙනසක් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අනිත් එක ගරු සුබන්දිරම් මන්ත්‍රීතුමාගේ වගේ මේ කැනිබලිසම් කියන එකට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ට අර්ථ නිරූපණ 225ක් දෙන්නට පුළුවන්. එතකොට ගරු ජනාධිපතිතුමා අර්ථ මේ අදහස් කරපු කාරණේ කුමක්ද කියන කාරණේ තමයි මම මේ අවස්ථාවේදී පැහැදිලි කරේ. දෙවෙනි කාරණේ තමයි කොයිම අවස්ථාවකවත් ගරු ජනාධිපතිතුමා කියලා නැහැ ප්‍රකාශ කරලා නැහැ මේ කාලය දිගු කර ගැනීම පාර්ලිමේන්තුවේ හරි ගරු ජනාධිපතිතුමාගේ හරි අපිට මැන්ඩේට් එක බලය අපිට ඡන්දෙ දීලා තියෙන්නේ ජනතාව අවුරුදු පහකට මේ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ ඒ අපි දිවුරුම් දුන්න දිනෙන් පස්සේ අවුරුදු පහ ඉවරනාට පස්සේ එක දවසක්වත් මේ මැන්ඩේට් එක යටතේ මේ පාර්ලිමේන්තුවේ අපි ඉන්නේ නැහැ මන්ත්‍රීකම් ඇමතිකම් මොනවා නැති වුණත් අපි ඊට පස්සේ ඉන්නේ නැහැ අපේ මැන්ඩේට් එකෙන් එහාට අපි යන්නේ නැහැ